Honorable Mrs. Rohini Kaviratna, you have 13 minutes.
Mohamastuti, Niyoja Katanayakatumani. Mema Punarudaye, Mangala Ayavaya, Ketien Kuot, Mamadakinawa. Adayama Trillion Pahai Dashma Kaktiagena, Trillion Hatai Dashma Dekak Viedankarana, Tower Trillions Dekakatavada and Ayamudulak, Ilan Hadapu, Ketum Patak Hatiata, Mamadakinawa. හැබැයි මට එතකොට මතක් වෙනවා ණය අරගෙන ආණ්ඩු කර රටවල් කරන්න නම් ආණ්ඩු මොකටද කියලා අහපු වේදිකාවල් වලත් අපි ඒවා ඇහුණා. එතකොට මේ අයවැය අය නැති වැය පමණක් දකින අයවැයක් හැටියට මම දකිනවා. මොකද මේ වැය සඳහා ආදායම් උත්පාදනය කරන ක්‍රමවේදයන් මේ අයවැය තුල දකින්න තියෙනවා හරි අඩුයි. ඒ නිසා මම දකිනවා මේ අයවැය තුලින් මේ ආණ්ඩුව පවත්වාගෙන යෑමේ නොහැකියාව පෙන්නනවා කියලා. මම දකිනවා පළවෙනි දවසේ ලංකාවේ රාජ්‍යකරණය පිළිබඳව එහෙම නැත්නම් දියුණු රාජ්‍යයක් තිබ්බ කියන එක පිළිගත්තා. ඒ වගේම ලංකාව දියුණු රාජ්‍ය යාන්ත්‍රණයක් තියෙන තැනක් හැටියට මම දකිනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඉතිහාසයේ පණ්ඩුකාභය රජ දවස ගැන මේ සභාවේ දා කතා කරා ආණ්ඩු පක්ෂයෙන්. ඒ වගේම ක්ලෝඩියස් සීසර්ට රාජසභාවට තානාපතිවරු යවපු රටක් ලංකාව කියන්නේ. අද අපිට තේරෙන්නේ මේ ආණ්ඩුවට මේ ලංකාව කියන දැවැන්ත රාජ්‍ය විශාල වැඩි කියලා. ඒකයි කරගෙන යන්න වැඩපිළිවෙලක් නැත්තේ. ඒකයි දැක්මක් නැත්තේ. ඒ නිසා අපි කියනවා ඒකට රාජ්‍ය හකුලගෙන හරියන්නේ නැහැ. එහෙම වුණාම අර්බුද පැන නගීවි කියලා. මම අහනවා කොහොසත් රටක් කියන ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුණා අනුපරිච්ඡේද 39ක ක්‍රියාකාරකම් 1326ක් තිබුණා. මම අහනවා මේ අයවැයට ඒ කියපු යෝජනා වලින් කොච්චර එකතු කරලා තියෙනවද? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 202ක් ඒ වෙච්ච පොරොන්දු මේ අයවැය ඇතුලේ තියෙනවාද කියන එක මම ප්‍රශ්න කරනවා. ඒ නිසා මම දකින්නේ මේ අයවැය ඔබ අර කලින් කියපු කලිසම උස්ස කියවපු එක්කෙනා වෙනුවට බොත්තම් මාරු කරගත් එක්කෙනා කියවපු එකම මාදිලි අයවැයක් විතරයි කියන එක තමයි කියන්න ඕනේ. මේක රනිල් වික්‍රමසිංහ, එහෙම නැත්නම් බැසිල් රාජපක්ෂ, එහෙමත් නැත්නම් මංගල සමරවීර, රොනීඩි මෙල් වගේ මහත්තුරුන්ගේ කටින් කියවෙන මාදිලියේ අයවැයක්. කොටින්ම කිව්වොත් මේක IMF එකේ පරාමිතීන්ට කොටු වෙලා මේ බංකොලොත් වෙච්ච රට වෙනුවෙන් පහුගිය රජයන් වලදී කරපු හදපු අයවැයක් හැටියට තමයි මම දකින්නේ. හැබැයි ඔයගොල්ලෝ වේදිකාවේ මොකද්ද කිව්වේ? IMF එකේ පදයට නටන්නේ නැහැයි කිව්වා. හැබැයි අද අපි දකිනවා ඒක වෙනස් වෙලා තියෙනවා කියලා. බලය ගන්න කලින් ඔබ කිව්වා බලය ගත්තහම අයවැය හදන්නේ මාලිමාවේ ආර්ථික කවුන්සලයෙන් කිව්වා. නමුත් මම බලන් හිටියා ජනාධිපතිතුමා ස්තුති කරයිද කියලා ආර්ථික කවුන්සිලයට. වචනයක්වත් සඳහන් කරේ නැහැ. මොකද අයවැය හදන්නට ආර්ථික කවුන්සලය හතර මායිමටවත් වද්දාගත්තේ නැති නිසා. ඡන්දයට පෙර ආර්ථික කවුන්සලය පාවිච්චි කරේම ඡන්ද දායකයන්ට සුරංගනා කතා කියන්න විතරයි කියන එක තමයි මේ වෙලාවේ කියන්න තියෙන්නේ. ඒ නිසා මේ අයවැය හැදුවේ මේ ආර්ථික ප්‍රතිපත්තිය තීරණය කළේ IMF එක සහ මුදල් අමාත්‍යංශය. ඒකයි මහා බැංකු අධිපතිතුමා කිව්වේ ආණ්ඩුව වෙනස් වුණාට සර්ව ආර්ථික ප්‍රතිපත්ති වෙනස් වෙලා නැහැ කියලා. කොටින්ම කිව්වොත් ආර්ථික කවුන්සලයේ බෙල්ලෙන් අල්ලලා මුල්ලෙන් තියලා තියෙන්නේ. හැබැයි දැන් දවස් 3ක් තිස්සේ කියනවා මන්ත්‍රීවරු මාලිමාවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා කියලා මේ අයවැය. හැබැයි අපි දකිනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ තිබුණු යෝජනා තමයි මේකේ ක්‍රියාත්මක වෙන්නේ. මොනවාද උදාහරණ කීපයක් කියන්නම්? රේගුව ආශ්‍රිතව කරගෙන යන දියුණු කිරීම, වරාය පුළුල් කිරීම, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය සංවර්ධන ව්‍යාපෘති, ඒ වගේම උතුරු නැගෙනහිර කාර්මීකරණ කටයුතු. ඉතින් මේවා ගත්තහම අලුත් වැඩපිළිවෙලක් අපි දකින්නේ නැහැ. ජනාධිපතිතුමා අයවැය කතාවේදී කිව්වා මේ අයවැයට පදනම වෙන්නේ තමන්ගේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ ප්‍රතිපත්ති වලට ප්‍රවේශ වීමේ පිළිබිඹුව පෙන්නනවා කියලා. හැබැයි අපිට පේනවා මතවාදයේ වෙනස් කරගෙන තියෙනවා. ඒක බොහොම හොඳයි. මොකද සමාජවාදී ප්‍රතිපත්ති තුලින් අද නව ලිබරල්වාදී ප්‍රතිපත්ති වලට විතැන් වෙලා තියෙනවා. මම හිතනවා ඒකේ ගෞරවය යන්න ඕනේ මෙතන නැතත් අගමැතිතුමියට කියලා. මොනා වුණත් මාලිමාව ඇතුලේ අගමැතිතුමිය ජයග්‍රහණය කරලා තියෙනවා කියලා මේ අයවැයෙන් අපිට පේනවා. කොහොම වුණත් මට මතක් වෙනවා ධම්මපදයේ කියනවා පමාදෝ මච්චනෝ පදං කියලා. ප්‍රමාදෝ වුවන් මරණයට ලක් වුවන් වැනිය. නැත්තම් ප්‍රමාදය මරණයට හේතු වේ කිව්වත් කමක් නැහැ. මේ රජය මේ රට බංකොලොත් වුණාට පස්සේ මේ රට මරණයට පත් වුණාට පස්සේ අද වෙනස් වෙලා තියෙනවා. මම ඒ ගැන සතුටු වෙනවා. පහු වෙලා හරි වෙනස් වීම ගැන. උදාහරණ කීපයක් කිව්වොත් මට මතකයි 1980 දවල පත්‍රිකාව එනකොට ඒක තුලින් ඉංග්‍රීසි අධ්‍යාපනයේ පාසල් පද්ධතියට එක් කරන්න යනකොට ඒකට විරුද්ධ වුණා. ඊට පසු කාලෙක මොනෑෂ් විශ්වවිද්‍යාලය අපේ රටේ ස්ථාපිත කරන්න හදනකොට එහි ශාඛාවක් ඒකට විරුද්ධ වෙලා පාරට බැස්සා. විශ්වවිද්‍යාලය ගියා මැලේසියාවට. අපේ දරුවෝ සල්ලි වියදම් කරලා ලංකාවේ දරුවෝ පිටරටවල් වල ඉගෙන ගන්න ගියා. දරුවන්ට මේ රටේ ඉගෙන ගන්න තිබුණු රුපියල් වලින් ඉගෙන ගන්න තිබුණු අවස්ථාව නැති කරලා දැම්මා. මේවට විරුද්ධ වෙච්ච නිසා. අද හැබැයි කියනවා ජාත්‍යන්තර අධ්‍යාපනයට තරුණයන්ට ප්‍රවේශය දෙනවා කියලා. ඒක ඉතාම හොඳයි. මේව වෙනස් වීම ඒක හොඳයි. හැබැයි මීට කලින් වෙනස් වුණා නම් තවත් හොඳයි. ඊළඟ කාරණාව මම පෙන්නනවා අද කියන ඍජු විදේශ ආයෝජන මේ රටේ සංවර්ධනයට අවශ්‍ය බව පිළිගෙන තියෙනවා. ඒ අද පිළිගන්න ඔබ එදා මොකද කරේ 1981දී නිදහස් වෙළඳ කලාපයට විරුද්ධ වුණා. නිදහස් වෙළඳ ගිවිසුම් වලට විරුද්ධ වුණා. 1981 වාහන එකලස් කරන්න මැස්ඩා සමාගම ටොයටා සමාගම එනකොට ඒවට විරුද්ධ වුණා. ඒවයින් වෙච්ච පාඩුව කොච්චරද කියලා ගලම් බැලුවොත් අද ඔබ අර 76 වසරක සාපයක් ගැන කියනකොට 65 වසරක සාපයකුත් මේ ඊයේ පෙරේදා නිමා වුණා කියන එක කියන්න ඕනේ. මොකද මෙවැනි යෝජනා ඔබ ගේනකොට මේ විපක්ෂයේ ඉඳලා අපි ඒවට කකුල් මාට්ටු දාන්නේ නැහැ. කකුලෙන් අදින්නේ නැහැ. රට ඉස්සරහට යන ඕනෑ ව්‍යාපෘතියක් තියෙනවා නම් ඒවට අපි උදව් කරනවා. ඒ වගේම ඒවට විරුද්ධ වෙන අතරේ රජයේ ආයතන වලට කොච්චර හානි කළාද? දේපල ගිනි තිබ්බද? ඒවට විරෝධය පළ කරන්න අරගල ඇති කරලා බැංකු මංකොල්ල කාපු කාලයක් තියෙනවා. එතකොට ඒ වගේ පාඩුව කොච්චරද කියලත් ගණන් හදන්න ඕනි. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සාමකාමීව අරබපු අරගලේ ප්‍රචණ්ඩත්වයට එක් යොමු කරලා එහෙම නොකළා නම්, ගෙවල් ගිනි තැබීම නොකළා නම් අද අර ඔයගොල්ලෝ කතා කරන ගෙවල් ගිනි තැබීම වලට වන්දි ගෙවන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මම කියනවා අද වගේ වෙනස්ව හිතුවා නම් අද ඔබට මේ රට මීට වඩා හොඳ තැනක ඉඳලා ඉස්සරහට ගෙනියන්න හැකියාව තිබුණා. ඒ නිසා මම කියනවා අප්‍රමාදීව තව තව වෙනස් වෙන්න. මොකද මේ රට ඉදිරියට ගෙනියන්න කටයුතු කරන්න කියලා. මම ලොකු ස්තුතියක් කරනවා මේ රටේ අවධානයට ලක් වෙච්ච නැති අංශ කීපයක් කෙරෙහි මේ අවධානය යොමු වෙලා තියෙනවා. එකක් තමයි අර ඔටිසම් දරුවන් ගැන කතා කරපු එක. ඒ වගේම ආබාධිත ප්‍රජාව සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය. ඊළඟට යහපාලන රජයෙන් වැටුප් වැඩි කරලා විශ්‍රාම ගන්නවපු 2016 20 විශ්‍රාමිකයන්ට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නවත්වපු ඒක නැවත වතාවක් දෙන්න කටයුතු කරපු එක. ඒ වගේම තමයි වතු රෝහල්. මම ඒවා ගැන අවධානය යොමු වෙච්ච එක ගැන මගේ සතුට ප්‍රකාශ කරන්න ඕනි. හැබැයි මේ අයවැයේ තියෙනවා තව මරු කතා ටිකක්. එකක් තමයි තඹුත්තේගම දුම්රිය ස්ථානයේ නවීකරණයේ සහක්‍යතා වාර්තාව ගන්නට මිලියන 100ක් කෝටි 10ක් වෙන් කරලා තියෙනවා. හැබැයි කැලණිවැලි දුම්රිය මාර්ගය හා දුම්රිය ස්ථාන හදන්න එතන තියෙන දුම්රිය ස්ථාන 26ක් නෑ 36ක් තියෙනවා. හදන්න වෙන් කරලා තියෙන්නේ මිලියන 250යි කෝටි 25යි. අරක හදන්න පුළුවන්ද කියලා සත්‍යතා වාර්තාව ගන්න කෝටි 10යි. මේ දුම්රිය ස්ථාන 36ක් සමග පාර හදන්න කෝටි 36ක් කෝටි 25යි. මෙන්න නොගැලපෙන තැන්. ඊළඟට උපාධිධාරීන් 30,000කට රැකියා දෙන්න මිලියන 10,000ක් වෙන් කරා කියනවා. මේ අයවැයේ අවම වැටුප 40,000 වෙලා වැඩි කරලා බලන්න 30,000න්. ඒක එක මාසයක වැටුප. ඒක තව 12න් වැඩි කරලා බලන්න. එතකොට එනවා අවශ්‍ය වෙනවා මිලියන 14,400ක්. එතකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ කියන මිලියන 10න් අර උපාධිධාරීන් 30,000කට රැකියා දෙන්නේ කොහොමද? මං අහනවා සංවර්ධන නිලධාරියෙකුගේ අවම වැටුප කීයද? මං හිතන්නේ එදා කිව්වේ 60,000යි කියලා. 60,000ව 30,000ක් වැඩි කරලා 12න් වැඩි කරලා බලන්න. මේ බොරු කරන එක තාම මැතිවරණයට පෙර කරපු බොරුවම නැවත වතාවත් ඉදිරියට ගෙන යන්නේ ගැන කනගාටු වෙනවා. ඒ වගේම මැතිවරණයේදී පොරොන්දු දුන්නේ 35,000ක් රැකියා විරහිත උපාධිධාරීන් පද්ධතියට එකතු කරගන්නවයි කියලා. ඒක කඩවුණු පොරොන්දුවක් බවට අද පත් වෙලා තියෙනවා. ඒ වගේම මම බලනවා මේකේ මධ්‍යම පළාතේ තියෙන ගුරු හිඟයට මුදල් වෙන් කරලා තියෙනවද? අපේ රටේ 40,000කට ආසන්න ප්‍රමාණයක් කිට්ටුවට යන්න 45,000 ප්‍රමාණයක ගුරු හිඟයක් තියෙනවා. මේගොල්ල බඳවා ගන්න ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවද? විභාගයේ සමත් උපාධිධාරීන්ට ගුරු විභාගයේ ඒ අය බඳවා ගන්න මුදල් වෙන් කරලා තියෙනවද? පාසල් වල ඉන්න සංවර්ධන නිලධාරීන් 15,000කට 16,000කට අධික ප්‍රමාණයක් ඉන්නවා. මේ අය තමයි මේ පාසල් ටික කරගෙන යන්නේ. අද සමහර පාසල් වල විදුහල්පතිත් සංවර්ධන නිලධාරීන් කීප දෙනෙකුත් පමණයි පාසල කරගෙන යන්නේ. ඉතින් මේ අය අන්තර්ග්‍රහණය කරගන්නට අවශ්‍ය ප්‍රතිපාදන මේ අයවැයේ වෙන් කරලා තියෙනවද? ඒ වගේම ඩෙංගු බලකායේ ඉන්නවා 8 සමත් සහ 6න් 2 සමත් වෙච්ච
කණ්ඩායම.
ඒ අයව ස්ථීර කරන්නට අරන් තියෙන වැඩපිළිවෙල මේකේ පැහැදිලි කරලා තියෙනවද කියලා මම අහනවා. ඒ වගේම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉන්න වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වනජීවීකට අනුයුක්ත කරපු අය ස්ථීර කරන්නට ඔබ පොරොන්දුවක් දීලා තියෙනවා. ඒ පොරොන්දුව ඉෂ්ට කරන්නට මේක ඇතුලේ කොතනද කොයි පිටුවේද වෙන් කරලා තියෙන්නේ මුදල් කියලා මම අහනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ විශ්‍රාමිකයන් ගැන 2016 20 වෙනතුරු විශ්‍රාමිකය අයට යහපාලනයෙන් දුන්න 3/2016 චක්‍රලේඛය ප්‍රකාරව වැටුප ලබා දෙනවා. ඒක හොඳයි. හෙට අනිද්දා යන අයටත් හොඳයි. හැබැයි 2020 පළවෙනි මාසේ පළවෙනිදා ඉඳන් 2024 12 31 වෙනකොට විශ්‍රාම ගිය අය ගැන මේ අයවැයේ සඳහනක් නැහැ. ඒක අසාධාරණයි. ඒ අයට රුපියල් 20,000ක විතර වැටුප් විෂමතාවයක් ඇති වෙනවා. මේක තුල වෙන ප්‍රශ්නකුත් ඇති වෙනවා. මොකද 27 යන්න ඉන්න අයත් 25 ගියොත් එතන හිඩසක් ඇති වෙනවා. මේ හිඩස පුරවගන්නේ කොහොමද කියන එක මම ප්‍රශ්න කරනවා. එහෙම නැත්නම් මේක උපායක්ද රාජ්‍ය සේවයේ හකුලුවන්නට, මේ අය රාජ්‍ය සේවයෙන් අයින් කරන්නට ගහපු ගැටයක්ද කියන එක මම මේ වෙලාවේ ප්‍රශ්න කරනවා. මේකේ පළවෙනි පියවරද කියලා. ඒ වගේම ගරු කතානායකතුමනි, යහපාලන ආණ්ඩුවෙන් වැටුප් වැඩිවීමක් කළා. ඒ මූලික වැටුපට එකතු කළා. 100%-107 ඉඳන් ඉහළට ඒ වැටුප වැඩි වුණා. එදා නතර කරපු තැනින් පස්සේ අද ඔබ රජය යම්කිසි වැටුප් වැඩිවීමක් කරලා තියෙනවා. අර ලිහල බලන්න තියෙන මල්ල ඔබලා බලන්න වැඩක් නැහැ. අප්‍රේල් මාසේ අපිට බලා ගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ මම කියනවා මේක මූලික වැටුපට එකතු කිරීම හොඳයි. වැටුප් වර්ධකයේ වැඩි කිරීමත් හොඳයි. ඒවා සේවක අයිතීන් තීරණය කරනවා. ඒ වගේම සේවක වරප්‍රසාද පුළුල් කරනවා. හැබැයි මම අහනවා මේ වැඩි කරන 8,250 මේ ජීවන වියමදමත් එක්ක සෑහෙනවද? වේදිකාවේදී ප්‍රකාශ කරපු වෘත්තීය සමිති නායකයෝ ඔක්කොම අද මේ ආණ්ඩු පක්ෂයේ වාඩි වෙලා ඉන්නවා. 20,000කින් වැටුප් වැඩි කරනවා කියලා අද ඔයගොල්ලන් මොන දෙයක්ද කරලා තියෙන්නේ කියන එක මම ප්‍රශ්න කරනවා. මොකද කොල් ගෙඩිය 250යි, හාල් කිලෝ එක 200යි.
මිසිස් රෝහිණි කවිලත්
අවසන් කරනවා. මේකත් එක්ක පරිප්පු කිලෝ එකක් 300යි, බිත්තරයක් රුපියල් 30යි. කනල් කැවිතරක් නෙවෙයි, තවත් කරුණු කාරණා තියෙනවා. ඒ වගේම ක්ලීන් ශ්‍රී ලංකා ගැන කතා කරොත් කෝටි 50ක් වෙන් කරලා තියෙනවා. ඒකේ අංක 1ට ඔබ කියන්නේ විසඳුම් ලබා දීමට බලාපොරොත්තු වෙන කරුණු හැටියට රජයේ කෙරෙහි පවතින ඍණාත්මක හැඟීම වෙනස් කරන්නට කටයුතු කරනවා කියලා ක්ලීන් ශ්‍රී ලංකා ඇතුලේ මේ තියෙන මුදල් වලින් මේ මුදල් අවභාවිතයක්. මොකද රජයේ ප්‍රොමෝට් කරන වැඩසටහනක්. ඒ වගේම අවසාන වශයෙන් යෝජනා කීපයක් කරනවා. අංක 1 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කඩිනම් කරන්නට මේ අයවැය තුලින් මුදල් වෙන් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම විද්‍යාපීඨ විශ්වවිද්‍යාල දක්වා වැඩි දියුණු කරන්නට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කරන්න කියලා කියනවා. ඒ වගේම මාතලේ දිස්ත්‍රික්කයේ සංචාරක කලාපයක් ලෙස දියුණු කරන්න. මාතලේ කියන්නේ සංචාරක පාරාදීසයක්. නකල්ස් දඹුල්ල මාතලේ වස්ගමුව ඇල්කඩුව සෙඹුවත්ත මේවා ගත්තහම පාරාදීසයක්. එනිසා ඒ කටයුත්ත කරන්න කියන එක මම ඉල්ලා සිටිනවා. ඒ වගේම මාතලේ දිස්ත්‍රික්කයේ අවසන් කරනවා. අවසන් කරනවා. මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන රෝහල් වලට සම්පත් ඌනතාවයක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එනිසා ඒව ගැන මාතලේ දඹුල ලග්ගල රෝහල් ගැන කතා කරන්න ඕනේ. ඊළඟට තමයි කළමනාකරණ සේවයේ තුල ඉන්න MN 4 වැටුප් කාණ්ඩයේ 15 සමාන සුදුසුකම් සහිත උපාධිධාරීන් එම කාර්යයම කරමින් දැඩි අසාධාරණයකට පත් වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රාථමික සේවා උපාධිධාරීන්ට නිසි වටිනාකමක් දෙන්න ඕනේ. අද උපාධිධාරීන් මුරකරුවන් සහ කම්කරුවන් හැටියට රැකියාවල් වල ඉන්නවා. ඒකෙදි ගරු ජනාධිපතිතුමා මන්ත්‍රීවරයෙක් හැටියට ඉන්නකොට දෙච්ච පොරොන්දුවක් මෙතන තියෙනවා. ඒක ජනාධිපතිවරයාට පත් වුණාට පස්සේ කරන බවට ඉඟියක් දීලා තියෙනවා. මම ඒ සභාගත කරනවා. ඒක කියනවා අපේ සාමාන්‍ය පෙළවත් සමත් නැති අවසන් කරනවා. ඇමතිවරු යටතේ උපාධිධාරීන්ට කම්කරු රැකියාවල සේවය කිරීමට සිදුවීම මේතා අප රට පාලනය කළ පාලකයන් උගත් පරපුරට අත්කර දී ඇති ඛේදනීය ඉරණම පිළිබඳ හොඳම සාක්ෂියයි. එමෙන් මේ කනගාටුදායක තත්ත්වයකි. අප පක්ෂයේ අතිශය කටුක අත්දැකීම් ලැබමින් වෙහෙසෙන්නේ සියලු ප්‍රවේශීන්ට සතුටින් ජීවත් විය හැකි රටක් ගොඩනැගීමටයි. මේ තියෙන ජනාධිපතිතුමා මන්ත්‍රීවරයා හැටියට ඉදිරිපත් කරපු ලිපිය මම සභාගත කරනවා. ගරු ජනාධිපතිතුමනි, මේ ප්‍රාථමික සේවාවල ඉන්න උපාධිධාරීන්ට සාධාරණීකරණ ඉල්ලවින් මන්නිහඬන ස්තුති.